හොඳයි සෑම දෙනාට තෙරුවන් සරණයි. දැන් අපිට මේ වෙලාවේ තිබෙන්නේ අපේ භාවනා කර්මස්ථානයට උදව්පකාරන විදිහේ ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්න. ප්‍රශ්න වලට උත්තර ටිකක් හොයා ගන්න අපි බලමු. මේ වෙලාවේ මේ පින්තුන් හේගේ ධර්ම ප්‍රශ්න සඳහන් කරලා තියෙනවා. අපි තින් බලමු මේ ඒවට සුදුසු දහම් උත්තර සොයා ගන්න. ඊට කලින් අපි මේ පොඩ්ඩක් හොයලා බලන්නේ හොඳයි. අපි කිව්වා මේ දානි ගන්න විදිය වචන 10කුත් අපි හැම කෙනාටම ලබා දුන්නා. ඒ වචන 10 පරිස්සම් කරගෙන ආහාර ගන්න කියලා. ඉතින් වචන 10ම අර පරිස්සම් කරගෙන සිහියත් නොනත් යොදලා හොඳ අධ්‍යයනයකු දහම් මානසිකාරයකුත් එක්ක ආහාර ගත්තා ඉන්නවනම් අත උසන්න බලන්න. බොහොමද ගොඩක් අය කරලා තියෙනවා. මේ වචන නාමයක් විතර බේරගත්තායි වචන 8ක් නැති පාට. වචන 7ක් බේරගත්තා වචන 6ක් ඉතුරු කරගත්තා. වචන 5ක් වචන 4ක් බේරගත්තා. වචන 3ක් ඉතුරු කරගත්තා. හොඳයි. වචන 2ක් බේරගත්තා. වචනයක් ඉදිරි කරගත්තා. 10ම ගියායි තිනවා නේද? හොඳයි. ආහාර පාන ගැනීමේදී සිහිය නොවන යතර හොඳට හැපීමේ ක්‍රියාව සිද්ධ කරා. හැපුවද මොකද? ගොඩාක් කල්දරගෙන මොකද වුනේ? කෑම රස නැති වුණාද? තව උනාද? එකක් කෑම රහ දැන ගැනීම වැඩේට අවධානය අඩු වෙලා යන්නේ. අනිත් එක තව උනාද? විශේෂතාව හොදට තෙවිච්ච ඝන ආහාර හපන්න දියාර්වෙවි ගේ හැටියක් ඔන්න කියනවා. ඒකත් හරි. තව මොනවාද? අප්‍රසන්න හැඟීමක් ඇතිලා තියෙනවා. තුනයි. එච්චරයි. හෙට වෙන අහකට දුවන් නැතුව අර කෑම ටිකේ රැඳෙනවා. ඔන්න එකක් හොඳයි. තව මොකද කිව්වේ? රුචිකත්වය අඩු වෙලා යනවා කියලා කිව්වා. ඔය පහ කිව්වා. තව ඔයිට වඩා වෙන්න අප්‍රේ සහගත තත්වයකට රස අමුතු ගතියක් කියනවා. හා ප්‍රිය ගතියක්ද අප්‍රගත අප්‍රියද? අප්‍රිය ගතිය වෙත බරයි. තව
අන්න
ඒ කියන්නේ ශ්‍රාවයත් එක්ක කටේ කෙලත් එක්ක මිශ්‍රුණා එක පැත්තකින් ඉඳලා තල්ලුවේ අනිත් පැත්ත යනවා මේ තව මොනවාද හරි ගොඩක් දැනගෙන තියෙනවා ඉතින් ওই ටික ඔක්කොම තව ඔකේ තියෙනවා මේ රස වශයෙන් දැනනකොට අමුතු ඔපීටි ගතිය දැනෙනවා සමහර රට ඒකේ තියෙන පොඩ්ඩක් ඇඹුල් ගතිය වෙන එක නැති වෙලා යනවා තව තද ගතිය දැනෙනවා කියනවා ඔයගේ දැන් ওই ටික ඔක්කොම දැනගත්ත කොහොමද මෙසාර සිහියෙන් ආහාර ගන්න නිසා හැබැයි ওই ටික විතර නෙවෙයි ප්‍රොඩක්ට් තව ගොඩාක් තියෙනවා තව ගොඩාක් කසින් දුක් එහෙමත් නැහැ ආ ඒත් එකක් ඒක ඔය එහෙම ගොතලා දෙනවා ඒක මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන් සමහර විට හපහපයි ගොඩාක් හපහපයි ඉන්නකොට ඉතින් පිරෙන වෙන්න පුළුවන් ඉතින් මේ අපි ආහාර පාන ගැනීමේදී සිහිය හොඳට තියෙන්න වැදිත බලනකොට ඔකේ තියෙනවා ඔකේ එක පැත්තකට බලලා තිනා තමයි මේ ආහාරයේ ප්‍රතිකුල සංඥා වැඩිනවා සමහර වෙලට අනිත් ඇයිට රස ධාතු මානසිකාරය හැදෙනවා රස ධාතු අහු වෙනවා අනිත් එක ආහාර ප්‍රතිකුල සංඥාව රස ධාතුවයි අනිත් එක තමයි මේ ආපෝ ධාතුවේ තියෙන ස්වභාවය දැනෙනවා සමහර වෙලාවට පටවි ගුණයේ අස දැනෙනවා තව තියෙන ගුණ සමහර කෙනෙකුට මේ මනස ඒකට ප්‍රතිචාර දක්වන හැටි වැඩ කරනවා ඒ කියන්නේ අපි කටේ ආහාර ටික තියාගෙන අපහපා ඉන්නකොට මනස ඒකට ප්‍රිය කරනවාද ලෝභ කරනවාද වැඩියෙන් ඉන්නවාද එපා කරනවාද දාගත්තේ හින්දා අපහපා ඉන්නවාද ඒ මනස හිත ඒකට ප්‍රතිචාර දක්වන්නේ හොඳයි ඒකත් හොඳ මේ භාවනාව දැන් අපි මේ දහම් ප්‍රශ්නයක් ගැන හිතමු සක්මන් භාවනාවේදී පඨවි තේජෝ ධාතුන් ක්‍රියා කරන ආකාරය මෙනෙහි කරමින් සක්මනේ යෙදෙන ආකාරයේ තවදුරටත් පැහැදිලි කිරීමක් කරන ලෙස කවරු මැද සිටිමි මේදී වම දකුණ පාදවලට බරවීම සහ සැහැල්ලු වීම අනුව පාදවීම පිළිබඳව අපහැදිලි ගතියක් ඇත. සක්මණේදී ටික වේලාවක් සක්මන් කරන විට පැත්තට විසිරීමක් සිදුවේ එය පැහැදිලි කරේ. ඒ ප්‍රශ්නයට තියෙන්නේ මෙහිමයි සක්මන් භාවනාව කරනකොට වම පාද දකුණට බර වෙන ස්වභාවය ස්ටෝට හිමීට භාවනා කිරීමේ සක්මන් කිරීමේදී ඒකින් එක දෙකක්ම බලන්න බෑ පාදයේ දකුණට දකුණු පාදයට ශරීරයේ බර යැවීම තදවීම ඒවා දැනගන්න වෙලාවටම වම් පාදයේ සැහැල්ලුව දකින්න බෑ. ඒකේ එකක් තමයි බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දෙකම එහෙම බලන්නේ කියලා නෑ. හැබැයි වම් පැත්තේ පේනවා නම් දැනෙනවා නම් ඒ ශරීරයේ ස්වභාවයක්ම සැහැල්ලුවේගෙන යන නිසා ඒකේ වරදකුත් නෑ. ඒ පාද දෙකෙන් සැහැල්ලුව බලනවද? බර ස්වභාවය වෙනවා බලනවද? දෙකින් එකකට හිත ගියාට කවන්නේ අවෝධිය අවබෝධයට හේතු වෙනවා. අනිත් එක විසිරීම සිද්ධ වෙන්නේ ටිකක් පාදය දුරින් තියන්න ගියාම එකක්, අනිත් එක තමයි පාදක ළඟම තියාගෙන ඉන්න එක. හැබැයි ටික වේලාවක් යනකොට ඔක හරියනවා. ඩිංගක් අඩි කීපයක් විතර ගිහිල්ලා ඇහැ පොඩ්ඩක් ඇරලා ඊට පස්සේ නැවත සකස් කරගන්න එතකොට ඒක ඇරලියක්. චිත්තානුපස්සනාවේදී ඇතිවන සිතිවිලි රාග දෝෂ වශයෙන් හඳුනා ගැනීමක් කරමින් භාවනා කරන ආකාරයේ තවදුරටත් විස්තර කරමින් ගෞරවණීයයි. මේ රාග දේශ මොහ කතාව නැතුව අපි මේ ආපු සිතුවිල්ලට අපේ හිත හොඳයි කියලා ගන්නවද නරකයි කියලා ගන්නවද, හිත ඒක අතහරින්න බැරුව ඒකට නියම් කාන්ද වගේ ඇදී යනවද, ආන්නේ ඒ විදිහට ඒ හොඳටම. සමහර වෙලාවට සිතුවිලි තිබෙනවා නිකන් හිත ඒකට ප්‍රිය නැහැ, අයින් කරගන්න බැහැ. එහෙම ගතියක් තියෙනවා කියලා හිතා රාග දේශ මොහ කතා කරන්නේ නැතු. ඔය සමහර උන්ට වචනයත් එක්ක හරි පල්ල වෙනවා. රාග දේශ මොහ මේක රාගයේද දෝෂයේද මොහයේද කියලා එහෙම හිතා ගන්න බැහැ. හැම වෙලේ තමන්ට දැනෙනවා සිතුවිල්ල ආවන් පස්සේ මේකත් එක්ක හිත නිකන් ඉන්න කැමති. ආන්නේ කියලා සමහර ලාට එදෙනවා මේක නිකන් හිත රිදවනවා. හිත නිකන් අයිමුල යන්නේ නැහැ. හිත රිදවලිදෝ ඉන්නවා. සමහර ඒවා තියෙනවා හිත නිකන් සනසනවා. නිකන් හොඳට සෑහළු කරලා මුදු කරලා සනසනවා. සමහර සිතුවිලි තියෙනවා ආපු ගමන් හිතට හරි බරක්. හිතට දැනෙනවා ඉස්සරහා තිබුණාට වඩා නිකන් හිතවිල්ලත් එක්ක ඔළුව තද වෙ කියලා තියෙනවා. අන්න ඒ විදිහට සිතුවිල්ල දිහා බලන්න. ඒකමයි. පෙරභවයේදී කරන ලද කර්ම අනුව සකස් වන චුති චිත්තය අනුව, පෙරභවයේ කරන ලද කර්ම අනුව සකස් වන චුති චිත්තය අනුව ඊළඟ භවයේදී ප්‍රතිසන්දි චිත්තේ ඇතිවන බව වහන්සේ දේශනා කරතර නැවත ඊළඟ චුති චිත්තයට බලපාන කර්මයේද පෙර කර්මයේ ලෙස දේශනාක්ත බවතු මට වැටහුණි. එසේනම් මේ භවයේ කරන කර්ම චුති චිත්තයට බලපාන්නේ නැත්ද යන කරුණ පැහැදිලි කර දෙන්න. මම ඒ චුති චිත්තය පිළිබඳව අවබෝධය හරි අඩුයි කොහොමද? ඔබ වහන්සේ මේ කවදාකවත්ම මේ ජීවිතේ කරන්නා වූ කර්ම බලපෑමක් කරන්නේ නැහැ මේ ජීවිතයේ චුති චිත්තයට. එහෙම වෙන්නේ නැහැ. ඒ යම්කිසි කර්මයක් අපි කරාම පෙර ජීවිතයේ කරපු කර්මයක්මයි මේ ජීවිතයේ ප්‍රතිසන්දිතයි, මේ ජීවිතයේ භවංග හිතටයි, මේ ජීවිතයේ චුතියටයි බලපාන්නේ. මේ ප්‍රතිසන්දියක් ගන්න අවස්ථාවේදී කර්ම තුනක් තියෙනවා. එකක් තමයි කර්ම නිමිත්තක් ගන්නවා. එහෙම නැත්නම් කර්මයක් ගන්නවා නිමිත්ත හැටියට, කර්ම නිමිත්තක් හටාම් කර ගන්නවා නිමිත්ත හැටියට, එහෙම නැත්නම් ගති නිමිත්තක් ගන්නවා. ඔය ධර්මතා තුනෙන්, නිමිති තුනෙන්, අරමුණු තුනෙන් එකක් විතරයි එන්නේ. එහෙම එකක් අල්ලගෙන තමයි ඔය ප්‍රතිසන්දිය පිහිටන්නේ. එතකොට ප්‍රතිසන්දිය පිහිටියා නම් එහෙම කර්මයක් හරි කර්ම නිමිත්තක් ගති නිමිත්තක් ඇතුව ඒ තමයි මේ ජීවිතයේ පළවෙනි සිතයි, පළවෙනි අරමුණයි. ඊට පස්සේ භවංග සිතිවිලි ඇති වෙන්නේ ඒ කර්ම නිමිත්ත හරි ගති නිමිත්ත හරි ඒ ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණම අල්ලගෙන තමයි භවංග ඇති. චුතිචිත්තේ හේතින්නේ තේකමයි. චුතිචිත්තේ හේතින්නේ තේකමයි. කවදාකවත්ම මේ ජීවිතයේ කරන්නා වූ කර්මයක් නෙවෙයි අරමුණු වෙන්නේ මේ ජීවිතයේ අවසාන චුති චිත්තේද? මේත පෙර කරපු කර්මයක ප්‍රතිසන්දි අවස්ථාවේදී ගන්න අරමුණක්මයි. අල්ලගෙන ඒකේ විපාකයක් තමයි මේ තියෙන්නේ. මේක තියෙන්නේ පෙර භවයේදී කරන ලද කර්මය අනුව සකස් වන චුති චිත්තේ. හරි. පෙර භවයේ කරපු කර්මයකට අනුව තමයි මේ චුති චිත්තය වැඩ කරන්නේ. චුති චිත්තේ විතරක් නෙවෙයි චුති චිත්තේ කලින් භවංග සිතත් භවංග සිතේ කලින් ප්‍රතිසන්දි සිතත්. ඊළඟ භවයේදී ප්‍රතිසන්දි චිත්තය ඇති වෙන බව දේශනා ඊ පෙර භවයේ කරන ලද කර්ම සකස් වන සකස් කර්ම අනුව සකස් වන චුති චිත්තය අනුව ඊළඟ භවයේදී ප්‍රතිසන්දි චිත්තය මේ ප්‍රශ්නයත් එක්ක තරම් ඇති වෙන බව උභාන්සේ දේශනා කළා. එහෙම නෙවෙයි. චුති චිත්තයේ බලපාන්නේ මේත පෙර ජීවිතයේ කරපු කර්මයක් මේ ජීවිතේ කප්පෙන්නේ. එච්චර
සමාන සරණස. එතකොට ඇත්තටම මේ කවුරු හරි මොකක් හරි මෙහෙ පාප කර්මයක් කරයි කියන්නේ මේ ජීවිතේදී එතකොට අපාය යනවායි කියලා කියන්නේ ඊළඟ භවයේ තියෙන ප්‍රසන්නදී චිත්තයේ වැඩ කිරීම.
ඔව්. ඒක වෙන්නේ දැන් මේ ජීවිතේදී අපිට දැන් අපි දැන් ඉන්නේ භවංග මැද්දේ. අපිට දැන් චුති චිත්ත ප්‍රතිසන්දිය පහ මේ අතීතයේ ගියානේ. තාම ඇවිල්ලා නැහනේ. මේ චුති චිත්තේ ඒකට ප්‍රතිසන්දියයි චුතියයි මැද අපි ඉන්නේ. භවංගත් සහ අනිත් සිතුවිලි දෙක. අපි හිතමු තුරුංග භවංග කියලා. දැන් උන්ට මේ භවංගයේම තිබෙන භවංග සිතුවිල්ලම අවසාන එක තමයි චුති කියලා කියන්නේ. හසු වෙනවක්වත් නෙවෙයි. මේ භවංග ලයින් එකේ අවසාන එකකින් ඉවර වෙන හින්දා ඒකට නමක් තියෙනවා චුති කියලා. එතකොට මේ ජීවිතයේදී අරමුණ වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දියේදී ගත එක භවංගේමයි භවංගත චුතියමයි. එතකොට ඒක හැදලා ඒ කර්මය හැදලා දුන්නේ මෙහි කරපේකින් නෙවෙයි. ඒක පෙර ජීවිතයක් කරපේකින්. මේක වෙන්නේ මරණසන්නට මරණයට කිට්ටු වෙනකොට පැටගෙන කොටක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි දැන් වැඩ කරනවනේ හිත එකක් ක්‍රියාකාරී හිත වැඩ කරනවනේ චිත්ත වීති. මරණයට කිට්ටු වෙනකොට ඒකෙන් එකක් අමුතු පැටර්න් එකක් අරගෙන නිකම් මේ අමුතු දේ තරමුරු කරන්න යනවා. ඒක නිසා කියනවා එහෙම ඒවට මරණාසන්න චිත්ත වීති කියලා. මරණසන්න චිත්ත වීතියට එනකොට නිකක් බරපතල විදියට අපහැදිලිම තිබිච්ච එකක් නිකන් ලයිට් වගේ වෙන්න පුළුවන්. පුංචි තිබිච්ච එක ලොකු වෙලා එන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් නිකන් අක්‍රියාත්මක වෙලා සම්පූර්ණ මනසට ගන්න යනවා ඔක්කොම මේ රෙකෝඩ් වෙච්ච ඒවා ටටට ගාලා එන්න පටන් ගන්නවා. ඕකෙදි මරණසන්න චිත්ත වීතිය හැදෙනකොට මරණසන්න චිත්ත වීතියේ මරණසන්න චිත්ත වීතිය එනකොට චිත්ත වීතිය කලින් ඇතිවෙන භවංග මේ ඒකෙ තියෙන්නේ අර මේ මෙහෙ පෙර කරපු කර්මයක විපාක ආරම්භණය. ඊළඟට ලං වෙනකොට ඒ චිත්ත වීතියට මතු කරලා දෙනවා මේ ජීවිතයේදී හදපු කර්මයක්. මේ ජීවිතයේ හදපු කර්මයක් එහෙම නැත්නම් තමන් ඊට ඉස්සෙල්ලා හොඳට කරපු ලෝක කර්මයක් හරි මේ ජීවිතෙන් එකක් හරි වෙනම අලුත් කර්මයක් අරමුණු කරන්න යනවා. හැබැයි ඒ අරමුණු කරන්නේ භවංගයෙන් නෙවෙයි, චුතියෙන් නෙවෙයි. නිකන් සාමාන්‍ය මරණාසන්න චිත්ත වේදී ලං කරලා දෙනවා. එතකොට මරණාසන්න අවස්ථාවේදී හිතට ඇවිල්ලා තියෙන මොකද්ද? අලුතෙන් ගත්ත ලොකු අරමුණක් ඇවිල්ලා තියෙනවා. ඒ අරමුණ ඇදගෙන ටික දුරක් ගිහිල්ලා ආයත යන භවංගයට, ඒ කියන්නේ භවංගය කියලා කියන්නේ චුතියටපත් වෙනවා. චුතියටපත් වෙනකොට ඒ චුතිය දිගන්නේ මොකද්ද? ආයත කර මේ ප්‍රතිසන්දියේදී ගත්ත භවංග ඒ වැඩ කරපු එක. එතකොට ඒක පුරුදු එකනේ. හැබැයි ඒ චුතිය ඉවර වෙනකොටම චුතිය කැඩිලා චුතිය නැති වෙලා ආය ප්‍රතිසන්දිය ගන්නකොටම බලවත් වෙන්නේ චුතිසීතට කලින් මරණාසන්න චිත්ත වීතියේදී වැඩ කරගත්ත හසුරුවපු අල්ලගත්ත කර මේ නිමිතක් තියෙනවනේ ඒක තමයි අල්ලන්නේ ඊළඟ ප්‍රතිසන්දිය. එච්චරයි. මේක තේරෙන්නේ නැති කියලා හිතමු. දේශයක් ආවොත් එහෙම ඒ දේශ සිතිවිලට අනුව එයාට පහළ වෙන අහේතුක සිත් පහළ වෙනවා. අහේතුක සිතක් ඉදිරිපත් කරන කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත හැටියට මොකක් හරි එයාට අප්‍රසන්න දර්ශනයක්, කලවර දර්ශනයක්, යක්ෂ දර්ශනයක්, ගින්දර දර්ශනයක් මොකක් හරි දෙයක් ඉදිරිපත් වෙලා නිමිත්තක් හැදෙනවා. ඒ නිමිත්ත ගන්නවා එයා අර අකුසල විපාක අහේතුක අකුසල විපාක සංකීර්ණ සිතක් ඉදිරිපත් කරලා ප්‍රතිසන්දිය ගන්නවා. නෑ චුතිචිත්තයක නෙවෙයි. නෑ නෑ. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගන්න එක චුතිචිත්තේ නෙවෙයි. එයා අපි හිතමු එයාට තරහ හිතක් ඇති වුණයි කියලා මොකක් හරි දෙයක් ඒ තරහ හිත ඇති වුණත් එයාගේ චුතිචිත්තේ චුතියට පිටින්නේ අනිවාර්යයෙන්ම අර එයා ප්‍රතිසන්දියේදී ගත්ත අරමුණ නැහැ. චුතිචිත්තයයි තරහයමයි දෙකක්. තරහ යන වෙලාවට පටිගියක් පහළ වෙනකොට චුතිචිත්තයක් නැහැ. ඒ වෙලාවට භවංගයක්වත් නැහැ. චුති කියන්නේ තරහ යන්නේ කාය මැකිලා ගිහිලා ආය භවංගයට පරිවර්තනය වෙන දොට. චුතිචිත්තය කියන්නේ තරහ යන්නේ එකත් නැති වෙලා ආය භවංග මේ චුතියට පෙරලෙන්නේ ඕන. එක වෙලාවක දෙකක් වෙන්නේ නැහැ. චිත්ත වීතිය පටන් ගන්න ගමන් ඉවර වෙන්නේ ගමන්. එහෙම තමයි
තියෙන්නේ.
ඒ නිසා මැදට චිත්ත වීතිය හෝ ගාල යන චිත්ත වීතිය පටන් ගන්න භවංගෙන් භවංගෙන් නිදිලා චිත්ත වීතියක් යන ඒවා ක්‍රියාකාරී සිත්. ඊට පස්සේ ආය ඉවර වෙන්නේ වැටෙන්නේ භවංගයටයි. ආයෙත් එනවා භවංගේ පොඩි ලා චිත්ත වීතිය යන ආයෙත් වැටෙන්නේ භවංගෙට. ඔහොම ගිහිල්ලා අර මේ චිත්ත වීති පෙළේ භවංගයකින්ම කෙලවර වෙන්නේ. ඉතින් ඕකට භවංගයකින්ම කෙලවර වෙන මේ අර කියනවා මේ ඕක චුතිය කියලා. අපි අපේ බලනි මාතේව
මරණාසන්න චිත්ත තමයි හරියට තියාගන්න ඕනේ.
මරණාසන්න අවස්ථාවේදී ක්‍රියාකාරී හිත තියෙන්න ඕනේ මොකද? ඒ කියන්නේ අපිට මේ අපි කියන සාමාන්‍ය 100ෙන් මරනවා 100ෙන් මරනවා 100ෙන් මරනවා 100ෙන් මරනවා දෙකෙන්ම යන්නේ අර චුත් මේ භවංගයක් කෙලවර වෙලා චුතිය හැදිලා අයින් වෙන. ඕක අපිට ඕක කරන්න බෑ. ඒක චිත්ත නියාමයේද ධර්ම නියාමයට අනුව තීරණය වෙලා තියෙන්නේ. අපි කරන්න ඕන වෙන්නේ චුති චිත්ති හදන්න යන්නේ නෙවෙයි. ඕක කරන්න බෑ. අපි කරන්න ඕන වෙන්නේ ප්‍රතිසන්දියක් ගන්න යනවා නම් උපාදානයේ තව තියෙනවා නම් ඒ අවසානයේදී කිච්චුණක අරමුණක් හදාගෙන තියෙන්න ඕනේ. හොඳ හොඳ ප්‍රසන්න සෞම්‍ය මෘදු කුසල ආරම්මණයක් හැම වෙලේම ඉදිරිපත් කරගන්න ඕනේ. ඒ කුසල ආරම්මණය භවංගයට ආරම්භයක් අවශ්‍ය නැහැ. ඒකට ඕල්රෙඩි එකක් රෙජිස්ටර් කරගෙන ගහලා තියෙනවා. ඊළඟට චුතියටත් අවශ්‍ය නැහැ. ඒකටත් ඕල්රෙඩි එකක් ගහලා තියෙනවා. ඊට කලින් වෙයි යනකොට මරණාසන්න අවස්ථාවේ මරණාසන්න චිත්ත වීතියේදී එකක් ඉස්සරහට පන්දමක් වගේ ඉස්සරහට ලස්සනට මතුවෙලා එන්න එකක්
තියෙනවා.
ඒ අපිටනේ දිවෙන්සියා හිතට නෑ. දිමෙන්සියා කියන රෝගය ඉංග්‍රීසි ලෙඩක්. ඒ වචනේම තේරෙනවානේ ඒක ඉංග්‍රීසි ලෙඩක් කියලා. චිත්ත විද්‍යාවට වැඩ වඩන්න ජී ඩිමෙන්ෂියාද කැන්සර්ද පොපිය අමාරු හાર્ට් ඇටැක් මොකක්වත් නෑ ඒක යන්නේ චිත්ත නියාමයට අනුව ඒ විදිහට නෑ වැඩ කරන්නේ ඩිමෙන්ෂියා කියලා කියන්නේ ඇත්තට අපි කියනවා සිහිය නෑ කියලා සිහිය නෑ කියලා කියන්නේ මොකක්ද සිහිය නෑ කියලා කියන්නේ ඇත්තම සිහිය නැහැ කියලා කියන්නේ මොකක්ද? හැම වෙලේම බලමු. වහංගේ කියන්නේ ඒක කරන්නේ. වහංගේ ගොඩාක් වෙලා ඉඳලා ආව පස්සේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රකෘතිය අඩු වෙච්ච ගමන් වහංගේ නැගලා ආරම්භන ගත්තම ආර. ඕක නෙවෙයි. ඉතින් සිහිය නැති කරනවා කියලා කියන්නේ බලෙන් වහංගේට ගන්නකොට ධර්ම. මෙහෙම එපා අපි කියන්නේ ඔය එහෙ ඉන්නේ කියලා. ඕකයි කරන්නේ. හැම වෙලේම කරන්නේ කාය ප්‍රසාදයයි කාය ප්‍රසාදය සෝත ප්‍රසාදය මොකක්ද ධාන ප්‍රසාදය චක්කු ප්‍රසාදය ඒ වගේ අයස්ති රූප මට්ටම් තියෙනවා ඒ රූප මට්ටම් වල ඒකේ කර්මජ රූප නෙවෙයි වැඩේ කරන්නේ කර්මජ රූප වල මොකක්වත් කරන්න බෑ ওই වේතරි දැන් අපි ආහාරජ රූප කියලා කියන්නේ තියෙනවා ආහාරජ රූප ටිකක් තරු කරලා දානවා ඔය ඉන්ජෙක්ෂන් කියලා දැන් වර්ගය තියෙනවා අපි ඇඟේ ශරීරයේ රූප වර්ග හතරක් තියෙනවා එකක් තමයි කර්මජ රූප තියෙනවා චින්තජ රූප තියෙනවා රිතජ රූප තියෙනවා ආහාරජ රූප තියෙනවා මේ වර්ග වලින් සස්ටේනබිලිටි කියන්නේ පැවැත්ීමේ හැකියාව තියෙන්නේ ආහාරජ රූප වලට අනිත්‍ය වගේම දුපදෝපකාර ලැබෙනවා දැන් මේ අපි ගන්න කෑම බීම නිසා අර කර්මජ රූප දෙකයි චිත්තජ රූප දෙකයි ඍතජ රූප දෙකයි නිකන් බැලන්ස් වෙලා අල්ලගෙන ගන්නට ග්‍රීස් ගෙනුවන් පස්සේ සද්දේ වදේ නැති විදිහේ රෝ වාහන් ඒ වගේ පවත්ව වෙනවා එහෙම යනකොට ඒකට මේ කර්මජ රූප වල පැවැත්මට අවශ්‍යයි මොනවද ආහාරජ රූප අවශ්‍යයි ඒක නිසා තමයි අපි වරින් වර වතුර ටිකක් තේ ටිකක් කෑම ටිකක් බිස්කෝත්ක් බිස්කට් එකක් අරගම් මේකක් මේකට දාන්නේ ඒ කියන්නේ අර ටික වැඩ කරන්නේ එතකොට සසින් කරන්න ඕනේ එතකොට දැන් මේ එකෙන් පණක් ගහලා දෙනවා අලුතෙන් පවත්තරගෙන දැන් ස්පිතාල් ගියන් පස්සේ දොස්තර මහතුරු කරන්නේ මොකද්ද ආහාර රූප අඩුවන හැරකන්නේපා ඒක ඔපරේෂන් එක එහෙම කරන්නේ හැරකන්නේපා අසරෝන්නත් එපා දැන් ආහාර රූප අඩු කරලා මොකද කරන්නේ අර ටික මැරෙන්නේ නැති වෙන්න විතරක් පොඩි සපෝට් එකක් දීලා ඔය සේලයින් එකක් වතුර බිඳුව කරකම් මේකක් එහෙම වැටෙන්න දරලා වැඩිපුර යන්න තියෙන පණ ගතිය ගහස දෙන්නේ ආහාර රූප ඔක්කොම බ්ලොක් ඉන්ජෙක්ෂන් මොකද කරන්නේ ගන්නවා හෙන ඉන්ජෙක්ෂන් එකක් ඒ ඉන්ජෙක්ෂන් එක ගැහුවා පස්සෙත් ඒ කියන්නේ මොකක් හරහද අර ටික ඔක්කොම අඩපණ කරගෙන ශරීරයේ තිබෙන කර්මජ රූප ටික ඊළඟට චිත්තජ රූප ওই ටික ඔක්කොම අඩපණ කරනවා මැරෙන්නව දෙන්නේ ගිලාබස්සනවා දැන් එහෙම ගිලාබස්සෙන් පස්සේ හිතට අරමුණු ගන්න අමාරුයි කයින් අරමුණු ගන්න තමයි ප්‍රසාදේ තියෙනවා වැඩ කරා තමයි ඊළඟට ඇහැ පණ තියෙනවා හැබැයි ඇහෙන් අරමුණුට ගොඩ දෙන්න බෑ පණ ගන්න ඒකේ පණ අඩ පණ කරලා තියෙනවා හැබැයි කර්මජ රූප නැත්තේ නෑ ඒව තියෙනවා ඉතින් එතකොට වෙන්නේ මොකද්ද හිතට ගොඩ වෙලා ආවත් ඉන්ද්‍රිය පණ නෑ හිතට ගොඩ වෙලා ආවත් ඇඟ පන්නේ ඒ නිසා ආය ආයමත් කියලා වැටෙනවා අර එන්න හදුත් දැනට පොකුණෙන් ගොඩ වෙලා එන්න හදනවා ආය වෝරණ වැටෙනවා ආයත් එන්න එන්න හදනවා පොකුණට වැටෙනවා මේ මොනද මොකද කරන්නේ අරය පොකුණෙන් එන්න හදනකොට මෙහෙන් තව එකක් දාන විනාඩි 20ට ඩෝස් එකක් කොහොමද දෙන්නේ විනාඩි 20 30 කොහොමද දෙන්නේ ඩෝස් එකක ඉතින් එහෙම කර කර පවත්ව ඒ ඉතින් ඕකට අපි ලස්සන වචනයක් ඒක ඉංග්‍රීසි වචනයක් දැම්මොත් ඕන ගොඩක් ඇනස්තීසියා ඕන ඇනස්තීසියා ඉතින් ඒක දෙන එක නට ඇනස්තෙසිස් කියලා කියනවා. ඉතින් මේ සිංහලෙන් මොකද කොහොමද කියන්නේ? නිර්මින්දනිස්ට් ඉතින් ඕක ඇත්ත වශයෙන්ම ලස්සන වචන තිබංගු කෑම බලන්නකෝ කෑම જાති ඕනේ පොරු පොඩක් උපාකරේ කලව කර කලව කර කලව කර ගම්බේස්ටික් රොටු දුදේ ඉංග්‍රීසි නමක් ගහව ගමන් ඕනේ නමු මේකට දානකෝ ඒ වගේ ඕනේ දෙයක් පොරු පොඩ ඕනේ දෙයක් ඉංග්‍රීසි වචන දාපු ගමන් අර ඔක්කොම ගැලවිලා කාලේ තමයි ඉතින් ඕකත් තමයි ඩිමෙන්සියත් ඔය වගේ සීයේ නැති වෙන එකත් ඒ ඇත්තටම සිද්ධ වෙන ඔය කියන මරණාසන්න චිත්ත වීති හැදෙන්නේ මාතේ ඉස්සලා කරපු දේවල් වලට ඒ කියන්නේ ෆ්ලෝ එකටයි හැදෙන්නේ ඒ කියන්නේ ගතියටයි යන්නේ දැන් අපි මේ වාහනයක් දැම්මොත් එහෙම ඒකේ ගියර් දාලා ඊට පස්සේ යනවනේ යම් කිසි වේගකින් ඉතින් ඒ වේගය අවසන් වෙන තැනක් තියෙනවනේ එතෙන්ද නෙවෙයි යන්නේ වාහනේ ඉස්සලා දාපු එකටයි ඒ වගේ අපේ මරණාසන්න චිත්ත වීති හැදෙන්නේ මෙහෙන් දාලා තිබෙනවා මෙහෙන් අප්ලෝඩ් කරලා තිබෙනවා මෙහෙන් ට්‍රේන් කරලා තිබෙන ෆ්ලෝ එකට අනුව. එහෙම වුණොත් හැම වෙලාවෙම විදර්ශනා වඩලා තිබුණොත් එතකොට ඩක්කල ඒකම තමයි එකක් වෙන්නේ අවසානයේදී. එතකොට එයක් කෙරුවොත්. ගරු කර්ම වෙනවා ධ්‍යාන හිත වෙනවා. මොකක්ද කියන්නේ? මරණය ගැන බයක් ඇති වෙන්නේ කොහොමද නැහැ කියන එක. මොකද නැහැ. මරණය ගැන බයක් ඇති වෙන්නේ කොහොමද නැහැ ඒක ධර්ම ස්වභාවය. ඉතින් මරණය ගැන ඇත්ත වශයෙන්ම සමහර අයට ඇත්තට යන්න බයයි, සමහර අය ලෝභ වැඩි වෙනින්ද, සමහරුන්ට වේදනාවට බයයි. ගොඩාක් අය මරණ බය කියලා කියන්නේ වේදනාවට ඍදුමක් නැතුව මට මේක ඉවර කරන්න ලැබේවා කියන එක තමයි බොහෝ අයගේ මට හිර වේද, බය වේද, දිගැස්සේද, උසුම ගන්න එක නිකන් ලාවට වේද කොහොම එනෙහි කීයකට බාර ගන්නවද?
ඒක සුවය සමසීසී අවස්ථාව කියන අවස්ථාවත් ඇත්තටම චුතියට කලින් සිද්ධ වෙන.
ඔව් ඇත්තවසම වාන්නේ අපි මරණයේදී මරණයත් එක්ක සමහර දින මරණයත් එක්ක රහත් වෙනවා කියලා. මරණයත් එක්කම රහත් වෙන්නේ නැහැ. චුතිහිතයත් එක්ක රහත් වෙන්නේ නැහැ. චුතිචිත්තේ ඒ හරියක් කරන්න බෑ. චුතිචිත්තේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේටත් සමානව එකම විදියකට තමයි කෙලවරන්නේ. හැබැයි එහෙම කියන්නේ චුතිචිත්තේ නෙවෙයි. ඊට කලින් ඒ ආසන්නයේ වෙන ලෝකයේ චිත්තක්ෂණ මට්ටමට ගිහිල්ලා නෙවෙයි ඔය කියන්නේ. සාමාන්‍ය ආසන්නයේ සිද්ධ වෙන දේ. ලෞතර බුදුරජාණන් සිතිරිනෝ පාන මොන සිදේ? ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ ඉතාලි මොන සිදේ? චුති සිදේ
නැහැ.
හැබැයි ධ්‍යාන සිතකින් නෙවෙයි පිරිනුවම් පෑ. ලෞතර බුදුරජාණන් වහන්සේ ධ්‍යානසිතකින් නෙවෙයි පිරිනුවම් පෑවේ. උන්වහන්සේ පිරිනුවම් පෑවේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංඛාරික මෛත්‍රී පූර්වාංගම සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංඛාරික මහා කුසල විපාක හිතක් පහළ වුණා උන්වහන්සේ මෞර්තිසේ පහළ වෙන වෙලාවේදී ඒ සිතම තමයි උන්වහන්සේට බබඳගත වෙලා තිබුණේ. ඒ සිතින් තමයි උන්වහන්සේ හතරවෙනි ධ්‍යානයට පත්වලා අවසන්ලා ඒ සිත පහළලා තමයි උන්වහන්සේ පිරුණා. අපි හිතාගෙන ඉන්නවා මේ ධානයට කියලා ධානයෙන් ධානයෙන් ගොඩ වෙනවත් එකමනේ කියන කියන්නේ හතරේ ධානයට කියලා පින්නම් පාවක් කියන්නේ හතරේ ධානය සිත කියලා කියන්නේ පින්නම් පාන එක නෙවෙයි හතරේ ධානයෙන් ගොඩ වෙනකොටම අරහත පහළ වෙනවා එතින් අනිත්‍ය ඔව් අනිත්‍යානුපස්සනාව අනිත්‍ය වෙන්නේ කී මරණය වෙන්නේ කියව කරගෙන හිටියෝ ඇත්තට ඒ කිට්ටුවට එනකොට එන්නේ ආවල් දෙය තමයි කියලා මේ හිතුණා මේ ළඟදී මට හරි වැඩක් වුණා මම භූතාණේ වැඩම කරා භූතාණේ වැඩලා ඒක හැම මම ඒ කී මාත්‍යර කිව්වේ නැහැ ඉතින් මේ භූතාණිය වැඩම කරලා මේ ඒදී මට හැදුනා ඇටිටියුඩ් සිග්නස් එක. ඇටිටියුඩ් සිග්නස් එක කියලා කියන්නේ අර කඳු ඔක්සිජන් අඩුයි. ඒක ඇවිල්ලා මීටර් 3200 ගන්න. සමහර තැන්වල 4100යි. ඔය වගේ තැන් තියුණු. ඒ තැන්වල යනකොට හයියෙන් යන්න බෑ. හයියෙන් යන්න බෑ හිමීට ලෙඩ්ඩු වගේ යන්න ඕන අපිට හුරු නෑ ඉතින් මේ පොඩ්ඩක් ඉක්මනට අඩි දෙක තුනක් ගියම හැදි ඉතින් ඔක්සිජන් අරන් ගියෙත් නෑ ඉතින් අපි කොහොම හරි අපිට ඇලි දෙකට යන්න දෙන්න ලස්සන ගම්මානයක් ඉතින් අපි යනකොට මේ හරි තේහෙට්ටුයි මහන්සි රාත්‍රියේ දැන් ඔක්සිජන් අඩුයි නිදාගෙන ඉන්නකොට උසම ගන්නට ආයෙ ඉඳ ගන්න. ඉතින් කොහොම වෙලා පස්සේ කලන්ති වගේ. ඉතින් අර ගිජි ගැතියක් වෙනවා. වමනේ යනවා. ඊළඟට වතුරක් දුන්නා නම් ඒකට හරියන්නේ නැහැ. පස්සේ හරි අමාරුන හුස්ම හිරෙව. මම හිතුවා අපෝත්තේ කියලා. ඉතින් මේ එහෙම හිතුණා. ඉතින් මම ඒක ඔක්ක කිව්වේ නැහැ ඉතින් මම හිතාගත්තා. ඉතින් කමක් නැහැ මේ මේකත් බෞද්ධ රටක් ඉතින් වෙන දේ කොයි වෙලාවෙත් වෙනවා. ඊට පස්සේ මම රාත්‍රී 11ට විතර හැරුණා හරි ගියේ නැහැ නින්දයන් නැහැ 12 1 1මාර වෙනකොට මට හිතුණා මේ අලුතෙන් දැන් මේක වමනෙත් යනකොට dehydrated වෙනවා හරියට ඊට පස්සේ මම හිතුවා මේ මාත්‍යගේ මහත්යට මතක් කරලා තියෙන පොඩ්ඩයි යුතුයකමක් නේ කියලා මම ඊට පස්සේ යාගේ කාමරයට රින් කරා රින් කරලා යා දොස්තරගේ ඉතින් එයා පස්සේ ආවා ඊට පස්සේ වෝල්ටේජ් කතා කරලා ඊට පස්සේ ඉස්පිතරෙ ඉච්ච එක නා දෙක විතර දෙකයි කාලෙ ඉස්පිතාලේ ගෙනියලා ඊට පස්සේ ආ චෙක් කරා බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි හරියට කන්දේ උඩට ගියාන් පස්සේ හරියට වැඩි නිකන් මේ මොකද්ද පල්ස් වැඩ කරනවා රට 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 බා ඉතින් කොහොම එකක් වුණා ඉතින් හිතාගත්තා ඉතින් කරන්න දෙයක් නැහැ මේ ඉතින් භූතානේ ගිහිල්ලා හොඳ ලස්සන රටක හිම කඳු මැද මැරෙන්න දිනනවා නම් අපවත් දෙන්න දිනනවා නම් හොඳයි. ඉතලා ඉතින් එහෙම හිතාගත්තා. ඒකත් ඉතින් අවුතු එකක් නේ. කියලා. හැබැයි එහෙම වෙන්න යන ගතියක් දැනෙනවා. ඊට පස්සේ කොහොම හරි අර දුන්න අර ඩ්‍රින්ක් එකක් දුන්නා. ඩ්‍රින්ක් එකක් දීලා වතුර ගොඩාක් වුණේ. ඊට පස්සේ නිදිගිය උදේ පාන්දර පොඩි පොඩි ටස් කඳු වලින් පල්ලහැට වැහැගෙන එනකොට හරියනවා කන්දෙන් පහළට වැවෙන මීටර අපි අර හයි එලිවේෂන් එක අඩු වෙනකොට හරිද කොහොමද ඒ වගේ ඊළඟට තියෙනවා භවයෙන් භවයට ගමන් කරන විඥානයක් නැති බව දේශනාවේදී සඳහන් වන බව පොටිට ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කරන ලද අවවාද කිරීමෙන් පැහැදිලි වේ. එසේ නම් චුති චිත්තය හා ප්‍රතිසන්ධි චිත්තය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන ලෙස චුති චිත්තයයි ප්‍රතිසන්ධි චිත්තයයි එකලඟව සිද්ධ වෙන නිසා ඒකේ එහෙම චුති චිත්තය ප්‍රතිසන්ධි චිත්තය චුති චිත්තය ප්‍රතිසන්ධි චිත්තය කියලා කිව්වට ඇත්තට මේ බලනවා නම් ඒ දෙන්න දෙක චුති චිත්තය කියන්නේ එකක් ඒ මේ ජීවිතයේ අවසානය ප්‍රතිසන්ධිය කියලා කියන්නේ එකක් ඒක ඉහළ ජීවිතේ පරිවර්තිතයි සිත් දෙකක් ඔබ අවස්ථා දෙක පහළ වෙන සිත් දෙකක් ඔය ගමන් කරන මේ වෙනස් දවි ගමන් කරන විඥානයක් ඇති බව කියන්නේ එකම හිතක් වෙනස් නොවි දිගටම ස්ථාවර පවතින්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. හේතුව එහෙම වුණොත් එහෙම සාසක දෘෂ්ටියක්. සත්‍ය පුජ්‍යලෙක් නැත යන්නේ පරමාර්ථ ධර්ම තුල කෙරෙන විග්‍රහය දර්ශනයට ප්‍රවේණීමට පෙර අවබෝධ කරගත්ත නැහැ. සත්‍ය පුජ්‍යලෙක් නැත යන්නේ පරමාර්ථ ධර්මයේ තුල කෙරෙන විග්‍රහය අවබෝධය. පුරුන් සත්‍ය පුජ්‍යලෙක් නැහැ කියන බව සත්‍ය පුජ්‍යලෙක් නැහැ ධර්ම කාණ්ඩයක් ධාතු ස්වභාවයක් පමණයි තියෙන්නේ කියලා විදර්ශනා ඥාන හෝරගෙන යනකොට තේරෙනවා. විදර්ශනා ඥාන හෝරගෙන ඔය සංඛාර වේඛා ඥානෙ පටිසංඛාන ඥානෙ ඊපස් සංඛාර වේඛා ඥානෙ පැත්තට යනකොට තේරෙනවා දැන්නවා සත්‍යෙත් නැහැ පුජ්‍යලෙක් නැහැ ධර්ම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ කියලා. එහෙම මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි ඒකම තමයි දර්ශනයේ කියනවා මේ නිර්වාණ අවබෝධයට උපකාර වෙන්නේ. ඔය ප්‍රශ්න එකක් නෙවෙයි කීපයක්. ආනාපාන සතිය මම ආනාපාන සති භාවනාව කිරීමට උත්සාහ කරන අයෙක් මේ ඇතන් දිනවල හුස්ම කෙරෙහි අවධානය පවත්වා ගැනීමට අමාරු තරමට නිතර සිතුවිලි ගලා එයි. එවැනි අවස්ථාවල චිත්තානුපස්සනා භාවනාව කිරීම සුදුසුද? හොඳයි. හුස්ම රැල්ල ගැන අවධානය යොමු කර සිත දෙස පමණ බැලීම සිටීම සුදුසුද? ඒක හරි හොඳයි. චිත්තානුපස්සනාව හරි හොඳ භාවනාවක්. හොඳයි භාවනාව. ගොඩාක් චිත්තානුපස්සනා භාවනාව වටලවට එනකොට හිතෙන්නේ එන්නේ නැතුව වගේ තියෙනවා. ඒ කියන්නේ බලාගෙන ඉන්නේ එන්නවනේ. ආවොත් එහෙම දකීවද්ද කියලා හිතට අදහස එන්නේ නැතුව යනවා. එහෙම වුණාන් පස්සේ හිත සංසුන් වෙනකොට අර ආනාපාන සතිය ඉස්සෙල්ලා නොදැනිච්ච ආනාපාන සතිය වැඩි වෙනවා. ඒක ඔය ප්‍රායෝගික හොඳට ගොඩක් අය තියෙනවා. කමන්නේ ආනාපාන සතියේ ගිහිල්ලා ටික වෙලාවක් යනකොට ආයෙ හිතවිලි එන්න පටන් ගත්තොත් ආයෙ ආනාපාන සතිය නැවතුව චිත්තානුපස්සනාට යනවා. එනේ එන අරමුණු කොහොමදියා බලාගෙන ඉන්නේ. මේ එකක්වත් තෝරන්නේ බේරන්නේ නැහැ මොන දිගාවක්. ඒක ප්‍රතිචාර දක්වන විදිහ, ඒක බාර ගන්න විදිහ කි හැඬතල බලබලා ඉන්නවා. සමහර වෙලාවට ඔය බලන හිත නිසාවෙන් මේ හිතේ හැංගිලා යනවා.
හිත ලැජ්ජාවට වගේ පත් වෙනවා.
ලැජ්ජාවට පත් වෙන්නේ නැති වගේ තියෙනවා. ඔව්. ආවොත් දකින්නවා, ආවොත් බලනවා, ආවොත් පේනවා. ඉතින් එහෙම නැන් පස්සේ හිතවිලි එන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒකට දැනගන්න ඕන එකක්. ඒ තමයි දැන් සිතවිලි නැහැ. නිකන් බ්ලැන්ක් වගේ තියෙනවා. ඒක තියෙද්ද දැනගන්න ඕන. හොඳට ඊළඟට තේරෙනවා මේව දැනගන්නේ කොහොමද? දැනගන්නේ අර දැනගන්නා වූ ගතිය ශක්තිය තියෙන හිතින්. ඒ විඥානේ ඒ හිතින් දැනගන්නේ. ඒකෙන් තමයි මේ හැම එකක්ම දැනගන්නේ. මේ පැත්තට හරවලා අනිත් එක තව එකක් දැනු සිහිය තේරෙනවා. සිහිය තේරෙන්නේ අරුණක් එනකොටම අක්කලා ආවෙන් එකක් ආවා කියලා පෙන්නුම් කරන්න යන්නේව සිහිය හරවලා දෙන්න. ආයෙත් අයියා කරන්න ඕන බ්ලැන්ක් ලැම්ලා ඉක්මනටම හිතට හිත ඒක ගෙනන සිහියෙන් ගෙනන හිත හරවන උපකර කියන්නේ උපන්ඨාන ගතිය එළමෙන ගතිය හරියට තියෙනවා මෙනෙහි කරන්නේ දැනගන්න ඕනේ මෙනෙහි කරනවා කියලා කියන්නේ ඩක්කල මෙහෙම ශාන්ත ගතිය දැන් එකක් නිෂ්කලංක ගතිය එළවෙන්නේ නැති ගතිය දුවන් නැති ගතිය නිකන් නැවතිනවා වගේ ගතිය
එතකොට හිත ශාන්තයි
කියලා මෙනෙහි කරන්නේ කරන්නේ ශාන්තයි කියලා දැනගත්තට කමක් නැහැ දැන් ශාන්ත ගතියක් තියෙනවා සමහර වෙලාවට කියනවා ශාන්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා ඇත්ත වශයෙන්ම අපි තියෙන්නේ මෙනෙහි කරනවා යනු ඒ බව දැනගැනීම ඒ ප්‍රමාණවත්
සම්පූර්ණ ශාන්තයි කියන සමාදාන
ශාන්ත කියලා කියන්නේ අපි ශාන්ත කියන එකේ එක නිෂ්කලංක ගතියක් නිකන් අර ඉස්සර වෙලා තිබිච්ච දුවන දඟලන නැෂ්ණ ගතිය ටිකක් නැති වෙලා දැන් නිසල්මන් වෙලා තියෙනවා කියන එක තමයි ඒකින් වෙ අදහස් කරන්නේ අර පස්සද්ධිය කියන එකක් තියෙනවා පස්සද්ධිය කියලා කියන්නේ කියන්නේ මේ පස්සද්ධිය කියන එක අපි පාවිච්චි කරන්නේ සැහැල්ලු කියන මතේ. සැහැල්ලු කියන්නේ සමහර සිතුවිලි තියෙනවා හිතෙනකොටම හිතට බරක්. සමහර සිතුවිලි තියෙනවා අදහස් වෙනවා හිතට එනකොටම අදහසම බරයි. මහා ඔළුවට තෙරපිනවා. ඒ ගතිය ඇඟටත් බලපානවා. හිතටත් හිතාගන්න බරයි. කයටත් දරාගන්න බරයි. ඒක නිසා හිතේ දරත භාවය, කය දරත භාවය. ඉතින් මේ පස්සද්ධි ඇති වුණාම සෞම්‍ය සිතිවිලි හදන්න වෙන්නේ අර හිතට නිකන් හිතුවි බර නැහැ. නිකන් ඔහි ලයිට් එකේ එනෝ ලයිට් එකේ තියෙනවා. එහෙම වෙනකොට හිතට බර නැතිකොට ඒ ගතිය තමයි බලපාන්නේ කයට ඒක නිසා කයි සැහැල්ලුව
තියෙනවා
සංසුන් කියලා පාවිච්චි කරනවා ලහු උපදී කියලා කියන්නේ සංසුන් ගති සැහැල්ලුව තියෙනවා ওই දෙකම පාවිච්චි කරලා සංසිඳනවා කියලා කියන එක තැනක පරිවර්තනය කරනවා සැහැල්ලු ගතිය තවතරක වාදින ශාන්ත ගතිය කියන එක එළඹගත් සිහිය ඇති නැති බව තේරුම් ගන්නේ කෙසේද? එළඹගත් සිහිය ඇති නැති බව දැනගන්නේ සිහියේ නොවේ. සිහිය නොවන තේරුම නම් දැන් මොන මට ඇයි දැන් මේ මට වැටෙන්නේ? දැන් මට වැටෙන්නේ දැන් සිහිය වැඩ කරනවා. සිහිය තියෙනවා. සිහිය තියෙනකොට තියෙනවා තේරෙනවා සිහිය තියෙනවා මේවා මේ තේරෙන්නේ මොකක්ද නේද සිහියම තියෙනවා ඒ බව දැන ඊයේ ධර්ම සාකච්ඡාවේදී පසු ආත්ම භාවයේදී විඥානයේ පිහිටීමේදී ඕපපාතික හෝ ජලාභුජ ප්‍රතිසංදීකදී විඥානයේ පිහිටන ආකාරයේ පාන. ආදින්නේ පහදා දෙන්නේ කදිනේ. ධර්ම සාකච්ඡාවේ පසු ආත්ම භාවයේදී විඥානයේ පිහිටීමේ ඒ කියන්නේ ප්‍රතිසංදී. ඕපපාතික හෝ ජලාභුජ ප්‍රතිසංදීකදී. ඒ කියන්නේ ඒ විඥානීය ඕපපාතික ජලාවුජ කියලා කියන්නේ ජලාවුජ අපි ඇවිල්ලා අපි මොන සත්‍යද ඈ අපි මිනිස්සේ ජලාවුජ ඒ කියන්නේ දියද ස්වභාවයක මේ අපි පහළ වෙන්නේ අනිත් එක තමයි එතකොට පහළ වෙන්නේ ජලාභුජ සත්වයේ පහළ වෙනකොට එතන පහළ වෙන්නේ ප්‍රතිසන්දී විඥානයයි ඒ වගේම උපකාරක රූප තුනුයි. ඒ කියන්නේ වත් රූපය, කාය රූපය, භව රූපය කියන රූප තුන එකතු වෙලා එක රූපයක් හැටියට. ඉතින් මේ රූප තුනත් එක්ක තමයි මේ පහළ වෙන්නේ විඥානය. ඊට පස්සේ විඥානය බලංග වෙනවා. ඊට පස්සේ අර රූපය ටික ටික හරි කල්යනව පොඩ 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 වැඩි 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 යන. ඔය තමයි ජලාභුජ කයක විකාශනය වීමේ රටාව. ඕපපාතිකයේදී එහෙම නෙවෙයි. ඕපපාතිකයේදී තියෙන්නේ ප්‍රතිසන්ධි විඥානය හට ගන්නකොටම ඔක්කොම ටික ආයතන ටිකත් ඔක්කොම සෙට් එකම අටස් ගාලා නිකන් මේ අර නිකන් බෝලයක් මතු වුණා වගේ ඔක්කොම ටික එකපාරම ඇස් කන් ආසාදී දේවල් එකම පහළ වෙනවා. එයාටත් ඒක නිකන් අමුතුයි. ඉස්සෙල්ලා හිටිය මනුෂ්‍ය ලෝකේ නිකාම නිකන් සෙමෑදෑද දැන් ඔක්කොටික දීවන් ලස්සන විමානයක උඩගලුවන් පස්සේ මඟ මේ පැත්තේ නිකන් ලස්සන එලි ආලෝක ටිකක් දුරින් ඉන්න උඩ දෙවි දේවතාවෝ නිකන් එහෙම යන ගතිය තියෙන අමුතු ගතිය. ඒතනදී ඉන්ද්‍රිය ධර්ම ඔක්කොටික පහළ වෙනවා. ඒකෙන් චක්කු විඥානය ඉදිරිපත් කර අමුත්ත දැනීමක්. හැබැයි සමහර වෙලාවට ලස්සන කතාවකුත් තියෙනවා ඕපපාතික ජීවිතයකට වෙච්ච හැටි. ඔය විපස්සනා කර කර ඉන්නකොට ඒක හැබැයි මේ අර්ථ විස්තරය තව තියෙන්නේ. ඕපපාතික භාවයට පත් වෙලා මේ විපස්සනා කර කර හිටු හාමුදුරුවෝ කෙනෙක්, විදර්ශනා කර කර හිටු හාමුදුරුවෝ කෙනෙක් ඕපපාතික උප්පත්තියක් ලබලා කොච්චර විපස්සනා කරනවද හැම ආකාරයකින්ම එනේම මෙනෙහි කරලා. ඔය විපස්සනාවට අපි වාඩිලා ඉන්නකොට සමහරුන්ට දැනෙනවා මේ ශරීරයේ ගියක් විතර ලොකු වෙලා. එහෙනම් ගියක් විතර ලොකු වෙලා නම් දෙමිලා ඔහේ ඉන්නවා. Tamanta දැනෙන්නේ මේක නිකන් ලොකු මේ පරාසයකට. සමහරකට දැනෙන ශරීරය උස ගිහලා තියෙනවා. ඔහොම අමුතු දැනෙන්නේ. ඒ දැනෙන හැම වෙලාවකම දෙම ඒ දැනෙන විදිහටම තමයි මට මේ විදිහට දැනෙනවා. මේ විදිහට තේරෙනවා, මේ විදිහට සංඥා වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ හාමුදුරුවෝ විපස්සනා කරද්දී ඉඳලා ගිහිල්ලා ඕපපාතිකව එහෙම උපත්ති ලැබෙනවා. ඉතින් මේ තව අර්ථ විග්‍රහයක් තියෙනවා. පවතින ඉරියව්වෙන් තමයි ඕපපාතිකත්වයේ පහළ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා මනුෂ්‍ය ජීවිතයේ ඇලවෙලා හිටියානම් ඕපපාතික උපදින කොට උපදින්නේ නිකන් දිව්‍ය විමානයක හරිය ඇලෙවිච්ච ස්වභාවයේ. ඊළඟට ඉඳගෙන හිටියානම් ඒ පහළ වෙන්නේ ඉඳගෙන. ඊළඟට හිටගෙන මැරුණා නම් වෙන්නේ නැහැ බලාතුරකින්. ඉතින් එහෙම වුණොත් එහෙම එතකොට පහළ වෙන්නේ නිකන් හිටගත් ශරීරය. නිදාගෙන එහෙම මේ පහළ වුණා. නිදාගෙන ඉන්නකොට ඉරියව්වෙන් අන්තරා වුණොත් ඕපපාතිකත්වයේ පහළ වෙන්නේ නේද? කොහොම අර්ථකථනයක් තියෙනවා. ඉතින් මේ හාමුදුරු භාවනා කරලා තියෙන්නේ ඉඳගෙනනේ. දැන් පහළලා තියෙන්නේ කොහොමද? එහි ඉඳගෙන. ඉතින් ඇස් දෙකක් පියාගෙන ඉතින් මේ ඊට පස්සේ ඔය දිව්‍ය ලෝකයේ තියෙනවා කවුරු හරි අලුතෙන් ආවන් පස්සේ ඒගොල්ලෝ කෙලින්ම ඒගොල්ලන්ගේ ගොඩට නම් දාගෙන රෙජිස්ටර් කරනවා ඔය අපේ එකේ. කියලා. දැන් මේ මෙහෙත් එහෙමනේ. ලංකාවේ මෙහෙත් ආවොත් ඔයා කොහෙද ගියේ? ඔය අපේ එකේ. රෙජිස්ටර් කරනවා. එන්න කෑමකට අපි ඉන්නේ ළඟ ඕම් කතා කියනවා. ඊට පස්සේ ඒවා මොනවද එයාගේ ජේමන්ට අපිත් එන්නේ කියලා ඔහොම කරනවානේ. ඔය දිවි ලෝකෙත් ඔය වැඩසටහන ඔහේ තමයි. ඉතින් මේ ගියන් පස්සේ දෙවි දේවතාව කට්ටියක් එකතු වෙලා, ඉතින් මේ කට්ටියක් එකතු වෙලා ඉතින් ගිහින්ද මේ ඒගොල්ලෝගේ පැත්තට නම ගන්න. අනිත් එක තමයි දෙවියන් දෙවියන් කියන දුර පහළ වෙච්ච අය කියන්නේ තමන්ගේ යාබද, තම තමන්ගේ විමාන ළඟ පහළ වෙච්ච අය තමන්ගේ ගෲප් එකට තමයි අයිති කියලා හිමිතම්. මේ දැන් සක්‍රදේව ඉන්ද්‍රගේ මාලිගාවේ ඇතුලේ ඉතින් පහළ වෙනවා. මේ පිටින් අය යන්නේ නැහැ. මේ ළඟදී කිරි පහළුණා බලන්න ඕනේ. එහෙම යන්නේ නැහැ. ඒ පැත්තට අයිතියි. ඉතින් මේ දිව්‍යංගනාව පට්ටිය ඕගොල්ලන්ගේ තමයි කරදරයි. ඉතින් මේගොල්ලෝ ඉඳලා මේ අලුතෙන් පහළ වෙච්ච දිව්‍ය පුත්‍රයාව ඉතින් පොඩ්ඩක් නටනවා, පොඩ්ඩක් පොඩි සින්දුවක් කැල්ලක් කියනවා දිවියකනේ. ඉතින් මේ ඒ වුණාට ප්‍රතිචාර දක්වන්නේ දිවිය පොඩ්ඩක් මියුසික් කැල්ලක් දැම් මට වැඩ කරන්නේ. ඉතින් දිවිය ඩාන්ස් කැල්ලක් දාන වැඩ කරන්නේ. කිසිම හැඟ බැලීම මොකක්වත් නැහැ. කෙලින්ම මේ ඉන්න තාලෙම දැනගත්තා මහණෙක් තමයි. ඒ මහණේ චාරුගෙන තමයි. ඊට පස්සේ මොකද කරේ? ප්‍රතිචාර දක්වන්නේ. විදර්ශනානේ. ඉතින් මේ ඊට පස්සේ ලොකු කණ්ණාඩියක් ගිහලා ඉස්සරහින් දිගොල්. ලොකු කණ්ණාඩිය. ගිහිල්ලා ඒ දෙවි දේවතාවාගේ ඉස්සරහින් පිහිටෙවල්. එතකොට දෙවියන්ට පේනවලු මේ මම වෙනස් වෙලා කියලා. ඊට පස්සේ අර සිවුර නැල්ලු තියනවා කියන්නේ වෙන මොකද්ද මේ සල්වා. ඊට පස්සේ හරි ලැජ්ජාවක් ඇති වුණා. ඊට පස්සේ කලකිරීමක් ඇති වුණාලු මම මෙතෙන්ට එන්න නෙවෙයි මහාන කම්පරේ කියලා. ඔබ සංයතනිකයි තියෙන්නේ සූත්‍රේ. ඊට පස්සේ මෙයා දැන් වෙච්ච විපත්තියේ මොකද කරන්නේ? කනගාටු වෙලා ඊට පස්සේ අර දිව්‍ය ඥාණයම පාවිච්චි කරන්න පටන් ගත්තා. දිව්‍ය ඥාණය බුදුරජාණන් වහන්සේ කොයි දිනේ කියලා ඊට පස්සේ අර කට්ටියත් ඉතින් දෙන සුදනයි කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා. ඒ විලාසය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දිව්‍ය අහනවා අච්චරාගණ සංයුත්තම් පිසාච ගණ සේවිතම්. ඔය එයාට දැනෙන තේ අච්චරා අප්සරාව කියන පිසාචියෝ වගේ අප්සරාවියෝ ටිකක් ඉන්නවා මේ වටකරගෙන. අච්චරාගණ සංයුත්තම් පිසාච ගණ සේවිතම් ආවුත්තම් ධම්ම රාජේන නෑ ඒ වෙන වෙන වාතා එකක් නෙවෙයි කීපයක් මතය. ඔය කතාව කියන්නේ මේ දීවතාව ඔය විච්ච සිපත්‍ය. ඔය ඒ කියන්නේ ඔක්කොම අංගෝපාංග එක සෙට් එකට තමයි ඔප්පාති ජීවිතයේදී පාගේ සංසේ විභාග තියෙනවා. ඔව් හතරයි තියෙන්නේ. උප්පත්ති එකක් තමයි විතර වෙල පහල වෙනවා ඒ කණ්ඩජ. අනිත් එක ජලාවුජ සංසේ විභාවේ ඔප්පාති. ඉතාමත් කලාතුරකින් ඇසෙන්ට ලැබෙනවා පුනරුත්පත්තිය කියන දරුවන් ගැන. ඒ බොහෝ විට ඊට ඉහත භවයේ පමණකි. මෙය පුණ්‍ය කුසලයක ප්‍රතිඵලයක්ද? ඔව් ඒක එහෙම තමයි. ඒක කුසල විපාකයක් තමයි. එවිට එම භවයේ මියදී විට මේ භවයේදී චුති උත්පත්තියට විඥාණයට එකතු වීම යම් අයට පමණක් සිදුවන්නේ කෙසේද? මොකක්ද කියන්නේ? ඉහත භවයෙන් මිය ගිය විට මේ භවයේදී චුති උප්පත්තියට විඥානයට එකතු වීම යම් යම් අයට පමණක් ඒක අපහැදිලි මෙහෙමයි කියන්නේ පෙර ජීවිතවල යම් යම් විශේෂිත භාවනාවන් කරලා ඒ වගේම කුසල කර්ම කරලා ජාති ස්මරණ ඥානෙ පහළ වෙන්නේ කියලා හිතලා අදිස්ථාන කරලා ප්‍රාර්ථනා කරලා තිබෙනා වූ පුණ්‍ය ශක්තියේ ගුණී තිබෙන අයට ඒ වාගේ විශේෂිත හැකියාවල් මානසිකාර ඒවා පහළ වෙනවා. ගොඩාක් දින අයට. ඒක එකක් විතරක් නෙමෙයි සමහරවිට කතා කරන්න පුළුවන් වෙනවා. ඊළඟට කතා කරන්න පුළුවන් වෙනවා, යා ගන්න පුළුවන් වෙනවා, ඇවිදින්න පුළුවන් වෙනවා. ඊළඟට එක එක තව යම් යම් දේවල් අල්ලලා දෙන ගතිය තියෙනවා. අර මේ බෝධිසත්වයන් වහන්සේත් එහෙම වුණා කියනවා. අර ඖෂධයක් පූජා කරා කියන මහෞෂධ පඬිතුමෝ කියලා කිව්වේ ඒ උපන් තැනදීම අර බෙහෙතක් අල්ලන්න ඕනේ කියන එක. ඒ වගේ හැකියාවක් නැති වෙන්නේ මහ විශාල පුණ්‍ය බලයක්, පුණ්‍ය විපාකයක් නිසා. ඉතින් මේ පෙර ජීවිතයේ මතකය අපිට ආවොත් නම් අනිවාර්යයෙන්ම මේ මිත්‍යා දෘෂ්ටික වෙන එක පිටින්න්නේ. අනිවාර්යයෙන්ම කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන කදි හැබෑවට මැද වෙනවා. හිතපු තැන කරපු දේවල් හොතර මතක් වෙනවා. බුද්ධ කාලයේදී දෙවෙනි සිදුවීම බුදුරජාණන් වහන්සේ පවලාද බුදුරජාණන් වහන්සේ කාලෙත් යන්නම අවස්ථාවේදී තිබලා තියෙනවා. තව එකක් තමයි මතක නැති වුණාට පුරුද්ද පිටනවා. හැබැයි අවුරුදු දෙකක් විතර යනකොට නැති අලු තුන හතර යනකොට නැති වෙනවා. මාළු දෙකක් වගේ යනකොට එකේ දෙකේ කාලේ වගේ ඒක තියෙනවා. ඒක භූතානේ තිබෙනවා ස්වභාවයක්. ඔය ටිබෙට් භූතානයේ ගුල්ලන්ගේ වජිරයාන කට්ටියේ තිබෙනවා ස්වභාවයක්. අවුරුදු දෙකක් එකමාර දෙක විතර වෙනකොට ඒගොල්ලෝ මේ ඒ පුංචි ළමයේ කිපුණාම යා බාර අරගෙන තියෙනවා කෑම බීම. ඊට පස්සේ කණ්ණාඩියක්, ආයුධයක්, පොතක්, තියෙන එකක් ඔය ගොඩාක් ಜಾති තට්ටුවක තියලා ඒ ළමයාට ඒ ළමයා නිදහස් කරලා යවනවා. ඒකෙන් ඒ තියෙන පරිසරයෙන් ගියම්මද එයා ඉතින් අදවද ගාලා අර මොකක් හරි දෙයක් තෝරගන්න. ඉතින් ඒ තෝරගත්තම මේ ඒක නව ගුණ වලක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගත්තාන් පස්සේ ඒව නව ගුණ වලක් අර මේ ආයුධයක් මොකක් හරි අර ඒකක් ගත්තොත් ශ්‍රමණ ජීවිතයට සම්බන්ධයක්. ඊට පස්සේ ඒගොල්ලෝ අනිත් ඒවා අයින් කරනවා. අයින් කරලා ශ්‍රමණ ජීවිතයට පමණක් හාමුදුරුවන්ගේ සිවුරු, ඊට පස්සේ ඒ වගේ දේවල් ටිකක් විතරක් තියලා තව එකක් කරනවා. එහෙම කරයින් පස්සේ එයා සිවුරුට වැඩියෙන් ආසයි, අනවුල් වැඩියෙන් ආසයි. ඊට පස්සේ එයාත් ඒක කතා කරනවා. කතා කරන් පස්සේ එයාගේ නම මොකක්ද එහෙම කියන පස්සේ එක එක දේවල් කියනවා. තව පොඩි හිටියේ එහෙම දුවන් පස්සේ එයා කියනවා මගේ නම මේකයි මේකයි කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ හිස්ට්‍රිය බලනවා මේ නමෙන් කවුද හිටියේ කියලා. ඊට පස්සේ හිස්ට්‍රිය බලලා එයා කියනවා කොල් ළමයා. ඊට පස්සේ ඒ නම කිව්වන් පස්සේ ඒ හාමුදුරුවනේ, මහායාන හාමුදුරුවනේ ඒ හිටපු ආරාමේ ඒ කාලේට ඒ හාමුදුරුව පාවිච්චි කරපු පොතපත ඒ ටිකක් එක්කාස කරගෙන ඇවිල්ලා ආයේ. එතකොට එයා දන්නවා මේ මගේ කියලා. ඊට පස්සේ එකතු කරගෙන යන ඒ ස්ථාරයට නිකන් පිරුව දැනීම දීමක් නැතුව. එතකොට එයා තේරුම් ගන්නවා මේ මම හිටපු තැන මේ මගේ පන්සල, මේකේ තමයි මම වන්දනා කරේ, මෙතන වෙන එකක් තිබුණා. ඕක කතා කියලා. ওই දිත් තමයි අර මේ පුනරුපතිය ඒගොල්ලෝ තහවුරු කරගන්න. ඔය ලාමලා හොයන්නේ ඔය වෙනමම දෙපාර්තමේන්තුවක් තියෙනවා. පුනරුපපති සංගන්ධ කටයුතු වල දෙපාර්තමේන්තුවක් තියෙනවා ඒගොල්ලන්. පටිච්ච සමුප්පාදයේ ක්‍රම දෙයකට විස්තර කරන ආකාරය එන අසායත්තෙමි. එනම් භව තුනකට අදාළ කරමින් සහ වර්තමාන භවයට පමණක් අදාළ කරමින් සිටිය. පටිච්ච සමුප්පාදයේ ක්‍රම දෙයකට නෙවෙයි, පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් අනුලෝම ක්‍රමය, පරිලෝම ක්‍රමය ඔය එකක්. අනිත් එක මේ භව තුනකට සම්බන්ධ කරලා විස්තර කරන එකත් තියෙනවා. ඒ අවිජ්ජා සංඛාර එක, විඥානාම රූප සලආයතන පස්ස වේදනා ආදි වශයෙන් එන එක. ඊට පස්සේ භවය, ඊට පස්සේ ජරා මරණ, ජාති ජරා මරණ, ඔය විදිහට ස්ථාන තුනකට. හැබැයි පටිච්ච සමුප්පාද විස්තරය නොයෙක් ක්‍රම වලට, මැදින් ඉස්සරහට, මැදින් පිටිපස්සට, ආරම්භයේ මැදට, ඊළඟට මැදේ ඉඳලා ඉදිරියට, කෙළවරේ ඉඳලා ආපස්සට, ඔය විදිහට පටිච්ච සමුප්පාද විස්තර හරි ගොඩයි. ප්‍රධාන වශයෙන් තියෙන්නේ අනුලෝම ප්‍රතිලෝම. එසේනම් වර්තමාන භවයට පමණක් අදාළ අවස්ථාවේදී විඥාන පත්‍ය නාම රූපම් යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියලා කියනවා. විඥාන පත්‍ය නාම රූප විඥාන කියලා කියන්නේ ප්‍රතිසන්ධි විඥාන. විඥාන කියලා කියන්නේ ප්‍රතිසන්ධි. ඔබ හරියට තේරෙන්න නම් අවිජ්ජා පත්‍ය සංඛාරණ, අවිජ්ජා පත්‍ය කම්ම සංඛාර කියලා නිකන් අපි නිකන් දාගත්තොත් නිකන් තේරුම් ගැනීමට ලේසි. අවිද්‍යාව පත්‍යෙන් තමයි කර්ම හැදෙන්නේ, සංස්කාර හැදෙන්නේ. ඊට පස්සේ දැන් සංස්කාර හැදලා තියෙනවා. ඒ කර්ම සංස්කාරය උටික නිසා විඥානම් කියන එකට නිකන් වරහන් තුළ පටිසන්ධි විඥානම් කියලා දාගත්ත ගමන් එකක් තේරුම් ගැනීමට උපකාරයක් වෙයි. විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්ධි විඥානය. ඊට පස්සේ විඥානේ හට ගන්නකොටම ඒ විඥානේ ඇතුළේ තිබෙනවා වේදනා, සංඥා, සංඛාර කියන කොටස තුන. ඒ කියන්නේ වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, සංස්කාර කියන චේතනා චෛතසික සහ නිට්ටික. මේ ටික පහළුනේ ඔය විඥානේ තිබුණුනේ. ඒක නිසා තමයි විඥාන පත්‍ය නාම රූපම් කියලා කියන්නේ අර රූපය ප්‍රතිසන්ධිය ඉල්ලන්න මේ අවව චුම්බක කියන්නේ නේ භාව රූපයයි වัตු රූපයයි භාව රූප විශේෂයෙන් වัตු රූපේ ඒ ටික කියන්නේ නාම රූප. ඒ විදිහට තමයි වර්තමානයේදී විඥාන පත්‍ය නාම රූපම් කියන කොටස හදලා. ඒක හැම වෙලෙම දිග පාඩමක් ගන්න. බලමු අවස්ථාන පුරුදු කියලා දෙන්නේ පුළුවන්. සිතෙන් සිත බලාගෙන යෑමේදී මුලින් ආලෝකයක් පහළ වී ඒ අතර බලාකුළු වැනි යමක් පහළ පාවී යන ස්වභාවයක් පෙනී ගිය. ඊපසු ඒ නැති වී යන ආලෝකෙ කොමනක් ඇති වී ගියා. ඒ අතර සිතිවිලිද ඇති වී නැති වී යන පෙනී ගිය. මේ ගැන මේක දිහා පහදා දෙන්න කියලා කියන්නේ. ආලෝකයේ පහළ වූයේද මොකද කළ යුතු වන්නේ? ආලෝකයක් පහළ වූ බව හරිය දැනගන්න ඕනේ. දැන් තියෙන ආලෝකය. ඊළඟට අඳුරු සිතිවිලි එනවා. කරන්න තියෙන වැඩේ මොකද්ද? අඳුරු සිතිවිලි එනවා. නැති වී ගියා නම් තිබිච්ච එකයි දේ නැති වී ගියා. ඔන්න උතෙන්ද සිහිය තියෙන්න ඕනේ. හොඳට සිහිය තියෙන්න ඕනේ. සිහිය පොඩ්ඩක් ඉස්සරහට යනකොට කරන්න තියෙන වැඩේ මේ පොඩ්ඩක් අමතක වෙනවා. ඒ අමතක වෙනවා කියන්නේ සිහිය නැති වුණා කියලා. සමහර වෙලාවට හිතන ඕලාරික සිතුවිලි පමණක් මෙනෙහි කරන්න ඕනේ. මේ සිවුම් ඒවා විඳින්න ඕනේ කියලා. එහෙමත් තියෙනවා. ඒක අපි අමාරු වෙනවා. ඒ නිසා සිවුම් ඒවා සිවුම් වෙනේ කරන්න ඕනේ. සක්මන් භාවනා තුළින් විපස්සනා වැඩෙන්නේ කෙසේද? මේ භාවනා තුළින් ආර්ය මාර්ගයේ ප්‍රවේන්නේ කෙසේද? පැහැදිලි කර දෙන්නේ. සක්මන් භාවනාව කෙලින්ම විපස්සනා වලට ඇත්තට යන භාවනාව කායානුපස්සනාව තුල පිහිටි විපස්සනාවට බර වෙච්ච එක. ඒකේ ධාතු ස්වභාවයන් දකින්ට එළඟට ක්‍රියාකාරී ස්වභාවය වැඩි නිසා ක්‍රියාකාරී ස්වභාවයක ඕලාරිකව දැනෙනවනේ. වම් දකුණ ඔසවනවා, තබනවා, පාත් වෙනවා, තද වෙනවා, රත් වෙනවා, උරුදු වෙනවා, නැමෙනවා. ඕව දකිනකොට වඩනකොට වෙනස්කම් දකින්න. වෙනස්කම් දැකීම තුළ විපස්සනාවට නැහැකම් කියන්නේ. විපස්සනාව කියන්නේ හැදේසි. ඒ නිසා සක්මන් භාවනාවම විපස්සනා භාවනාවට ඉක්මනට යන්න පුළුවන් භාවනාවක්. මේ භාවනාව තුළින් ආර්ය මාර්ගයේ වැඩෙන්නේ ඉන්ද්‍රිය ධර්මයෙන් වැඩෙනවා. ආර්ය මාර්ගයේට පැමිණෙන්නේ බලන්න දැන් සක්මන් භාවනාව කරගෙන යනවා. සක්මන් භාවනාව කරගෙන ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, තබනවා, පාදයේ ඉස්සරහට යනවා, පාත් වෙනවා. දැන් මේ ඔබ කරගෙන යනකොට ඇති වෙන ගතියක් තිබෙනවා, නැති වෙන ධර්මයක් තිබෙනවා. ඇති වෙන නැති වෙලා යන ධර්ම තමයි ඉස්සරහට වඩාගෙන වඩාගෙන යනකොට සත්වයේ කැවිදිනවා නෙවෙයි, සිත මෙහෙවීම නිසා මේ කෝලාරික කය ඉස්සරහට තල්ලු වෙනවා කියලා අදහසක් එනවා. සත්වයේ කැවිදිනවා නෙවෙයි. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධර්ම ස්වභාවයන් තුළ වායු ස්වභාවයේ වැඩියෙන් ඉස්සරහට ගිහිල්ලා ඒ වායු ස්වභාවය ඇති වෙන්නේ චිත්ත ක්‍රියාවේ සිතේ මෙහෙවීමක් නිසා. ඒක නිසා සිත මෙහෙවෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ කය ඉස්සරහට තල් වෙනවා. ඔයක විතරක් පේනවා. ඒකට කියනවා මොකද්ද? සම්මාදිතේ පහළ වෙනවා කියන්නේ. සම්මාදිතේ පුද්ගලෙක් ගන්නවා, පුද්ගලෙක් කැමදිනවා කියලා කිව්වොත් මිත්‍යා වෙනවා. සම්මාදිතේ පහළ වෙනවා අර විදියට. ඊළඟට හැම වෙලාවෙම එතන එතනම නැති වෙලා යන ධර්ම, ඇති වෙලා යන ධර්ම පේනවා. සත්වෙක් නෙවෙයි, පුද්ගලෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, ජීවියක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි, මම නෙවෙයි. මේ සිද්ධ වෙන්නේ ධර්ම ස්වභාවයන්ගේ එකතුවක ක්‍රියාකාරී ස්වභාව කියලා. ඒ දකින්න එකට කියනවා මොකද්ද? සම්මාදිට්ඨි ගතිය කියලා. එතකොට එහෙම දැකීම තුළ ක්‍රියාත්මක කරන විතරක නියතිය. ඒ කියන්නේ හැම වෙලෙම එකක් නැති වෙනකොට එකකට විතරක හදලා දෙනවා. එකක් නැතුවට එකකට හිත ගොඩ කරලා දෙනවා. වම් පාදයේ ඉවර වෙනකොට දකුණු පාදයට බලන් හිත ගොඩ කරලා දෙනවා. ඒකට කියනවා සම්මා සංකල්පවත්ී කියලා. සම්මා සංකල්පය. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය කියනවා. අනිත් එක තමයි මේ සම්මා කම්මන්තය තමයි එතන වැඩ කරන්නේ. සම්මා කියන්නේ යහපත්. සිහියෙන් නුවණින් යුක්තව ක්‍රියාකාරී ස්වභාවය පද කරන සම්මා කම්මන්තයක් තිබෙනවා. විතක්ක විචාර දෙක ක්‍රියාත්මක වෙන නිසා වාචාවක් තිබෙනවා. ඒ කියන්නේ කතා කිරීමට නෙවෙයි උතන තියෙන්නේ ධර්මයට ගොඩවීමට. අනිත් එක තමයි ඒක කර කර ඒක කරන අතරතුර පැවතීමකුත් තියෙනවා. ක්‍රියාකාරී ස්වභාවය පවතින එක කියන සම්මා ආජීව. මේ වැඩ කරන්නේ එතනදී ඇවිදීමේ ක්‍රියාවෙන් පවතින්නේ සම්මා දිට්ඨියට යට වෙලා. ඒක නිසා සම්මා ආජීවී තියෙනවා, සම්මා වායාමී තියෙනවා, යහපත් නිවැරදි වීර්ය, සම්මා සතිය තියෙනවා, සිහිය නොනෙදීම සමාධි ගතිය තියෙනවා. ඒක නිසා මාර්ග අංග 8ම ඒ තුල හොඳට වැඩෙනවා. සිහිය සක්මන් කරනකොට මාර්ග අංග වැඩෙනවා. ඒම තමයි විපස්සනාවට ඇරලා මෝරපු මාර්ගාංග බවට පත් වෙලා නිවන් අවබෝධ වෙයි. බුද්ධ කාලයේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බරපතල රෝගයකින් පෙළී කඳ වේදනාව නිසා සියලු දින අසාගත කතාවක් ඇසුවේ. එදුම රහතන් වහන්සේ කෙනෙකු දැයි නොදැනෙමි. රහතන් වහන්සේ නමක් කෙසේ කරගෙන ගියා සැකයක් ඇතිවේ. මේ ගැන උන්වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ඒ සැකයක් ඇති කරන්න දෙයක් නැහැ. ඒ රහතන් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. ගොඩාක් අය ජීවිත නැති කරගත්තා. ඒ අතර විශේෂිත චරිත දෙකක් තිබෙනවා. ඒ අතර ඔය ඒ ස්වාමීන් වහන්සේට රහත් වෙලා නෙවෙයි ජීවිතය නැති කරගත්තේ. ඒ ජීවිතය නැති කර ගැනීම සඳහා උත්සාහයක් තරලා උන්වහන්සේලාගෙන් දෙනම රහත් වෙලා තිබෙනවා. ඒ ජීවිතේ නැති කර ගැනීම සඳහා උත්සාහයක් කරලා ජීවිතයට පීඩාවක් කරගෙන කපාගෙන බෙල්ල කපාගෙන ඉතින් මේ බෙල්ල කපාගෙන දැන් බෙල්ල කපුවාම දැන් ඔගේ වෙන්නේ මෙහෙමයි. දැන් සමහරව බෙල්ල කපුවා කියලා කියන්නේ කොහොමද කරන්න පුළුවන් කරන්නේ Taman කොහොමද බෙල්ල කපන්නේ කරන්න යන්න එපා නිකන් මේක කාරණේ දේරුම්ගෙන යන්න. Tamanට එහෙම බෙල්ල කපා ගන්න බෑ. Tamanට බෙල්ල කපා ගන්න බෑ. සම්පූර්ණ මෙහෙම අරගෙන මෙහෙම කපන්න බෑ. හිතලා බලන්න මෙච්චර කපන්න යනකොට මේ පැත්තේ අතපණ නැතිවලා හරි වැටෙන. හැබැයි අපි හිතමු කොකු පිහියකින් හරි මෙහෙම දාලා එක පාරම ඇද්දොත් භාගයක් හැබෙනවා දෙකට වෙන් වෙන්නේ. තේරෙනවද? හැබැයි ඒකත් බෙල්ල කැපීමක් තමයි. මෙතනින් එහෙම වැටලා ගියොත් එහෙම මෙතන හිල් වෙනවනේ. හුස්ම ගන්නත් බැහැ. ඒ එතකොට පිහිය මෙහෙම විසි වෙනවා. චුතිත්‍ත්‍ය ඇති වෙනවා. නැරිනවා. එහෙම වෙනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කඳ එහෙම කඩා වැටිලා ටිකක් ලේ ගිහිල්ලා ඊට පස්සේ වේදනාවක් ඇවිල්ලා ලේ ගිහිල්ලා ටිකක් පීඩාව ඉඳලා අවසානයේදී තමයි චුති වෙන්නේ. ඒ අතරතුර කාලයක් තිබෙනවා ඒ හාමුදුරන්ට කරපු දේ මම කරු වැඩි මෝඩ වැඩක් හරි මෙනෙහි කරන්න හරි විපස්සනා වඩන්න හරි ටයිම් එකක් තියෙනවා. ඉතින් ඒක විනාඩි දෙකක වෙන්න පුළුවන්, විනාඩි තුනක වෙන්න පුළුවන්, හත අටක වෙන්න පුළුවන්. කවුරුත් නැහැ. ඉතින් දැන් ඒ අතරතුර චුති චිත්තයකට මේ මොකක් හරි ඔය විපස්සනා වලට එහෙම නිකන් ටයිම් නැතිලා නේ නේද? ආන්නේ එහෙම යොදවලා තියෙන. දැන් අපිට ඔක එන්නේ එහෙම නෙමෙයි. හාමුදුරු බෙල්ල කපන. ඉතින් අපි ගෙලෙම ගන්නෙ එහෙනම් මෙතනට මෙතනම කපාගත්ත එක කඩ වැටෙනවා. එහෙම තමන්ටම බෙල්ල කපා ගන්න බෑ. එහෙම කපන්න බෑ. ඒ කියන්නේ තුවාලෙන් කපන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක්. අපි හිත මොකක් හරි දැන් එකපාරම දාලා මේ මොකක් හරි බෙල්ල වල දාගත්තා කියන්නේ. බෙල්ල වල දාගත්තා. බෙල්ල වල දාගත්තත් එකපාරම පල්ලෙහාට වැටෙනවා. ටක් ගාලා චුති චීත්‍ය ඇති වෙනවා. මැරෙනවා. එහෙම වෙන්නේ නැහැ. දින්ගක් වෙලාවක් යනවා. ඒකයි ඒ කාලය තුළ පොරුදු කරපු මානසිකත්වයේ තියෙන කෙනාට මේ වෙලී කරගන්න පුළුවන්. තව දින්ගක් දෙකයි තියෙන ධ්‍යාන පිළිබඳව පැහැදිලි වැටහීමක් නැති බැවින් ධ්‍යාන ආංග සහ එක් එක් ධ්‍යානයක පැමිණි බව දැනගන්න අයුරු පැහැදිලි කර දෙන්න කියලා තියෙනවා. ආනාපානසති භාවනා මුල් කරගෙන ලංකාවේ එක්තරා භාවනා වැඩසටහනක් පැවැත්වුණේ. ඒ පළවෙනි දිනේදීම ආධුනිකයන් ඇතුළු කීප දෙනෙකු 1 2 3 4 ධ්‍යානවලට පැමිණි බව සඳහන් කරන ලදී. භාවනාව ආරම්භ ගත වුණු කාලයේ පැයක් පමණ වේ. මෙවැනි කෙටි කාලයක් තුළදී උසම ප්‍රස් ධ්‍යාන වලට සිය පැමිණ හැකිද? දෙයකට මම උත්තරයක් දෙන්නම්. එකක් කාලයක් යනවා. සක්මන් භාවනාවේදී ඇස්සරගෙන සිටින විට දකින දේවල් වලට සිත යොමු වෙනවා. එවිට සිත ආපසු හරවා ගන්නට විශාල උත්සාහයක් තරන්න සිදු වෙනවා. ඇස් පියවා සිටීමේදී අරමුණු වලට සිත දිවිය අවමයයි සිතෙනවා. මේ වඩා ප්‍රයෝජනවත් වන්නේ ඇස්සර සිටීමද වසා සිටීමද? හැබැයි ඇස් දෙක වේගයෙන් සක්මන් කරනවා නම් ඇස් දෙක වහගෙන සක්මන් කරන්න අමාරුයි. හිමීට සක්මන් කරනවා නම් ඇස් දෙක වහගෙන බොහෝම කල්පනාවෙන් සක්මන් කරන්න පුළුවන් ධර්මයේ දකිමි. ඉතින් මේ ඇස් දෙක වහගෙන සක්මන් කරනකොට අරමුණු වලින් මිදී යෑම හරි උපකාරයක් උදව්වක් කියලා සිද්ධ වෙනවා. ඒක හැබැයි ඒකේ වේගය ටිකක් අඩු කරන්නත් ඒ වගේම සිද්ධ වෙනවා. ඉක්මනට වේගින් භාවනා කරන්න බැහැ. ඉතින් ඒක නිසා වැඩිම සුදුසුම ක්‍රමය ඉතින් ඔය අනුව බැලුවාන් පස්සේ ඒ ආලතින් ප්‍රශ්නේ ඇතුළම තියෙනවා. ඇස් පියාගෙන ටිකක් භාවනා කරන්නේ කොහොමදයි? හැබැයි එනික භාවනා කරන්න. අනිත් ප්‍රශ්නෙටම ටිකක් වෙලා යන නිසා පස්සේ උත්තරය දෙන්නම්. ඒක කාරණේ හොඳයි විස්තර කරන්න ඕනේ. හොඳයි, සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්මාභෝධය, නිර්වාණාභෝධය, සෝසීව සිද්ධ වේවා කියලා. දැන් අපි සම්මන් කරමු.